මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, යථාපි මූලේ අනුපද්ද වේදල්හේ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති, ඒවම්පි තණ්හානුසයේ අනුහතේ උපජ්ජති දුක්ඛමිදං පුනප්පුනන්ති.
සදහවත් පින්නතුනි, සසර පැවැත්මේ දුක් ස්වභාවය අපට වැටහෙන තරමටම තමයි අපි අමා මහ නිවෙනට ලං වෙන්නේ. මේ කාරණය නිසා තමයි බුදු පියාණන් වහන්සේ නිතරම මේ සංසාර පැවැත්මේ දුක් ස්වභාවය, සංසාර පැවැත්ම ගැන සංවේගය ඇති කරන අන්දමින් විස්තර කරලා තිබෙන්නේ. ඊට බොහෝ විට අවස්ථා විශේෂ අවස්ථාවල් පවා යොදාගෙන තිබෙනවා. දැන් අපි කවුරුත් දුකෙන් මිදෙන්න කැමති. නමුත් දුකෙන් මිදීමට උපකාර වෙන ඒ තණ්හාව නැති කිරීම කියන කාරණිය ගැන අපි උනන්දු නොවන්නේ මොකද? මේ සසර පැවැත්ම දුකක් බව, මේ පංචස්කන්ධ භාරය දුකක් බව අපට නොවැටහෙන නිසායි. මේක වැටහෙන උපකාර වෙන බොහෝ විට මේ සංසාරයේ අපි ගත කරපු ජීවිත ගැන හිත යෙදීම, වෙන කෙනෙකුගේ ජීවන ප්‍රවෘත්ති, ඒ අතීත සංසාරයේ ප්‍රවෘත්ති ගැන අහනකොට, කියවනකොට, දකිනකොට යම් කිසි අභිඥා බලයකින් හරි අප තුල ඇතිවෙන්න ඕන මේවා තමන්ටම ආරෝපණය කරලා මගේ ජීවිතයත් මේ විදිහට ගෙවෙන්නේ නැද්ද නේද කියලා. එහෙම හිතනකොට කෙනෙකුට ලොකු සංවේගයක්, අර සංසාර සංවේගය ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම මුළු මහත් සංසාර පැවැත්මේ තියෙන්නේ අවදානම් කරණම් ගොඩක්. නොයෙකුත් විදිහේ භවවල උත්පත්ති ලැබමින්, ඉහළට පහළට යමින්, ඉපදමින් මැරමින් මේ යන සංසාර ගමන හරියට අවදානම් කරණම් ගොඩක් වගේ. දැන් අපි අද මේ මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කතාවක්. මෙන්න මේ කරණම් රාශිය ඇති අවදානම් තත්ත්වය, ඒක සංවේගජනක තත්ත්වය හොඳට හෙළි කරන කතාවක්. මේ කථාන්තරය බුද්ධ කාලයෙන් පටන් ගත්තට මොකද අපේ මේ ලක්දිව දක්වාම විහිදෙන විදිහේ පුනරුත්පත්ති කතාවක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් ඒක නිසා අද වැනි දවසක විශේෂයෙන්ම මේ පොසොන් පෝය දවස, අපට බුද්ධ ශාසනය ලැබිච්ච දවස, එබඳු දවසක අපි වඩාත් සංවේගය ඇති කරගන්න උපකාර වෙන විදිහේ කථාන්තරයක් තමයි මේක මේ ගාථාවට අදාළව තිබෙන්නේ. බුදු පියාණන් වහන්සේ එක දවසක් රජගහ නුවරට ආනන්ද ස්වාමීන් වහන්සේත් ඇතුළු සංඝයා වහන්සේලා පිරිවරාගෙන පිණ්ඩපාතයේ වැඩම කළා. රජගහ නුවරට පිවිසෙනකොටම දැක්කා ඊරි පැටියක්. ඊරි පැටියෙක් දැක්කා. දැකලා සිනහවක් පහල කළා. බුදු පියාණන් වහන්සේ සිනහ පහල කරන්නේ ඔය සාමාන්‍ය මිනිසෙයින් වගේ නිර්ර්ථකව නෙවෙයි, යම්කිසි ගැඹුරු ධර්මකාරණයක් මතු කර දීමටත්. මේක හොඳට දන්න නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇසුවා බුදු පියාණන් වහන්සේගෙන්, භාග්‍යතුන් වහන්සේ මෙසේ භාග්‍යතුන් වහන්සේට සිනහවක් පහල වීමට හේතුව කුමක්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අසනවා, ආනන්ද ඔය ඉන්න ඊරි පැටිය පේනවද කියලා, දැක්කද කියලා. එසේ ස්වාමීන් කිව්වා, ඔය ඊරි පැටියා කපුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා සේනාසනයක සංඝයා වහන්සේලාගේ ආසන ශාලාවක් අසල කිකිලියෙක් වෙලා හිටියා. ඒ කිකිලිය එක්තරා යෝගාවචරයන් වහන්සේ කෙනෙක් විදර්ශනා කර්මස්ථානයක් සජ්ජායනා කරනවා අහන් ඉඳලා. ඒක කියන දේ නොතේරුණත් ඒ ධර්ම ഘോഷයට හිත යොදාගෙන එහෙම ඉඳලා ඒ පුණ්‍ය බලයෙන් ඊළඟ ආත්මේ රජ කුලයක උත්පත්ති ලැබලා ඊළඟට ඒ අපිට හිතා ගන්න පුළුවන් ඒ භාවනා කර්මස්ථානයේ හිත දීපු පිනම වෙන්න ඕන. පසු කාලයක ඒ රජ කුලයක ඉපදිලා එක්තරා මිශාසනේ නෙවෙයි නමුත් පරිබ්‍රාජකයන් අතර පැවිද්ද ලබාගෙන වැසිකිළියක පණුවන් රසක් ඉන්නවා දැකලා ඒ තුලින් ඇති කරගත්ත කුලවක සංඥා කියලා කියන අසුභ භාවනා කර්මස්ථානය. ඒ කියන්නේ මිනිහක් ඒ දිราපත් වෙනකොට එක් අවස්ථාවක තනුවන්ගෙන් ගැවසීගත්තු සත්‍යයක් තිබෙනවා. ඊටාත්ම සංසාරය ගැන කලකිරවන දර්ශනයක්. අන්න ඒ බඳු ඒ කුලවක සංඥාව තුලින් මේ තැනැත්තිය ප්‍රථම ඥානය ලබා ගත්තා. ඒ ප්‍රථම ඥානය බලයෙන් ඊළඟට බ්‍රහ්ම ලෝකයක උපන්නා. මේ බුදු පියාණන් වහන්සේ මේ කෙටියෙන් දක්වන්නේ මේ තැනැත්තියගේ අතීතය. එහෙම බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඔන්න දැන් මේ ඇවිල්ලා දැන් ඊරි පැටියෙක් වෙලා ඉන්නවා කියලා ওই ටිකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ ඊරි පැටිය දුටු හැටිය බුදු පියාණන් වහන්සේට අර අතීත ප්‍රවෘත්ති මතක් වෙලා ඒ බුද්ධ ඥානින්ම ඒක්ෂණින්ම පැහැදිලි වෙනවා. උන්වහන්සේ මේ විදිහට වදාලාම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අනිත් සංඝයා වහන්සේලාට මේ සංසාරය ගැන, භව තෘෂ්ණාව ගැන බලවත් සංවේගයක් ඇති වුණා. ඊළාට ඒකට ගැළපෙන ආකාරයට බුදු පියාණන් වහන්සේ ගාථා පෙළක්ම ධම්මපදයේ ඔය තණ්හාවක් ගේන ගාථා පෙළක්ම දේශනා කොට වදාලා ඒ ගාථාවන් අතුරින් පළමුවෙනි ගාථාවයි අපි මේ මාතෘකාව වශයෙන් තැබුවේ. යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං. යම්සේ මුලට උපද්‍රවයක් නොවි, මුදුන් මුලට උපද්‍රවයක් නොවි දැඩිව පවතින තාක් චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. කපන ලද්දේ වී නමුත් ගසක් නැවත නැවත වැඩෙයිද? ඒවම්පි තණ්හානුසයේ අනුහතේ සේම තණ්හාවෙහි යටතට්ටු අනුසය හැටියට කියන තණ්හා අනුසය ධර්මය. තණ්හාව ඉතාම සියුම් කෙලෙස්. ඒ තට්ටුව එය මුලිනුකුටා නොදමන තාක් උපජ්ජති දුක්ඛ මිදං කුණප්පුණං. මේ පංචස්කන්ධ දුක්ඛය නැවත නැවත උපදිනවා. කියලා ඒ ගාථාවෙන් පටන්ගෙන තණ්හාවේ ආදීනව දක්වන ගාථා මාලාවක් බුදු පියාණන් වහන්සේ වදාලා ඒ ගාථාහලා ඒ පිරිස හිටිය බොහෝ දෙනා මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. නමුත් කථාන්තරය එතනින් කෙලවර වන්නේ. ඒකයි මෙතන විශේෂත්වය තිබෙන්නේ. මේ ඊරිපැටියා ඊළඟට මිය ගිහිල්ලා කොහෙද උපන්නේ? අතීතයේ සුවන්න භූමි නමින් හැඳින්වෙන බුරුමේ. බුරුම රටේ උපන්නා. ඔය දැන් මියන්මාන කියලා එහෙම කියන්නේ. මියන්මා ඒ විදිහට කියන ඔය බුරුම රටේ උපන්නා. ඉපදුනේ රජ කුලයක. එහෙම ඉපදිලා ඊළඟට එතනින් මිය ගිහිල්ලා උපන්නේ ඉන්දියාවේ බරණැස් නුවර. ඒත් උසස් කුලයක. ඊළඟට එතනින් මිය ගිහිල්ලා සුප්පාරක පටුනේ. අස්ව වෙළෙන්දෙකුගේ පවුලක උපන්නා. එතනින් මිය ගිහිල්ලා කාවීර පටුනේ. ඒත් වෙළෙන්ද ගෙදරක උපන්නා. එතනින් මිය ගිහිල්ලා දුටුගැමුණු මහරජතුමාගේ ඒ කාලයේදී අනුරාධපුරේ උපන්නා. ඒ ඊට සමීප කාලයේ අනුරාධපුරේ ඉපදිලා අනුරාධපුරේ එතනුත් මිය ඒ උසස් කුලයක උපන්නේ පොහොසත් පවුලක. එතනින් මිය ගිහිල්ලා අනුරාධපුරයට දකුණු දිශාවෙහි මොක්කන්ත නැමැති ගමේ ඉපදුනා. සුමන නැමැති ඒ ගෘහපතියගේ දියණියක් හැටියට සුමනා නමි. එතන ඉඳලා ඊළඟට කතාව නියම විදිහට ආරම්භ වන්නේ ඊළඟට දැක්වෙනවා. ඒ කාලයේ වෙනකොට හේ දෙමළ උපද්‍රව තිබුණු නිසා සමහර ගම් අතහැරලා යන්න සිද්ධ වුණා. ඒ වගේම මේ සුමනාවගේ පියාටත් ඒ ගම අතහැරලා ඊළඟට මහා මුනි කියන ගමට දකුණු පැත්තට තවත් පසු යන්න සිද්ධ වුණා. ඒ ගමට පැමිණියා හදිසියෙන් වගේ දුටුගැමුණු රජතුමාගේ ලකුණ්ඨක අතිම්බර නමැති ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයා මේ තැනැත්තිය දැකලා ඇල්ම ඇති කරගෙන විවාහ කරගෙන තමන්ගේ ගමට එක්කගෙන ගියා. ඊළඟට සිදුවන සිදුවීම මොකද්ද? කෝටිපබ්බත කියන මහාවිහාරයේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් මේ ඇමති ගෙදරට පිණ්ඩපාතයේ වැඩම කළා. ඒ ස්වාමීන් වහන්සේට අභිඥා බල හිම තිබෙන කෙනෙක් වෙන්න ඕන. උන්වහන්සේට මේ තැනැත්තිය දුටු හැටිය මතක් වුණා. මේ බුද්ධ කාලයේ සිට ඊරිපැටිය නේද කියලා. ඊළඟට උන්වහන්සේ අර අනිකුත් සංඝයා වහන්සේලාට කියනවා, ඇවැත්නි අන්න අර ඊරිපැටිය දැන් ලකුණ්ඨක අතිම්බර මහාමාත්‍යාගේ භාර්යාව වෙලා තියෙන. කොයිතරම් ආශ්චර්යවත් දෙයක්ද කියලා. මේ කතාව කටින් කට ගිහිල්ලා හෝ කොයි ආකාරයකින් හෝ සමහර විට ඒ කියන වචනේ ඇහිලා හරි අර තැනැත්තියට අහන්න ලැබුණා. සුමනාවට ඇහෙනවත් එක්කම ඒ තැනැත්තියට ජාති ස්මරණ ඥානය පහළ වුණා. පින්නතුනි, මේ ජාති ස්මරණ ඥානය කියලා කියන්නේ අභිඥා බලය නෙවෙයි. ඒ දැන් මේ කාලෙත් ඔය බොහෝ විට ඔය පුනරුත්පත්ති කථාන්තර හැටියට මේ රටේ විදේශවලත් අසන්ට ලැබෙන අන්දමට ඔය කුඩා අවධියේදී බොහෝ දිනාට අතීත ජීවිත පෙනෙනවා. එක් එක් ප්‍රමාණයට සිහිපත් වෙනවා. අන්න ඒ වගේ ඒකත් ඉතින් දියුණු මනසක් වෙන්න ඕන. ඒ වගේ මේ තැනැත්තියට ඒ තමාගේ අතීත ජීවිත රාශියක්ම පෙනී ගියා. අර බුදුරජාණන් වහන්සේ කෙටියෙන් ප්‍රකාශ කළාටත් වඩා සවිස්තරව. ඒ එක්කම විශාල සංවේගයක් ඇති වුණා. සංවේගයක් ඇති වෙලා ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාවනේ අමාත්‍යවරයාගෙන් කන්න ලව් කළා. කොහොම හරි අවසර ලබාගෙන ඊළඟට මෙහිනි සස්නේ, ඒ කාලේ මෙහිනි සස්නේ හොඳට පැවතුණා. මෙහිනි සස්නේ පැවිදි වුණා. පැවිදි වෙලා ඊළඟට දැක්වෙන්නේ තිස්ස මහා විහාරේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන වහන් ඉඳලා සෝවාන් ඵලයට පත් වුණා. ඊළඟට නැවතත් මේ මෙහිනි වහන්සේ ඒ අර තමන්ගේ පියා කලින් වාසය කළ බොක්කන්ත ගමට ඒ දෙමළ උවදුරු ඉවරුණාට පස්සේ ඒ ගමට නැවතත් ගියාම ඒ ගමට වැඩලා එතෙන්දී ආසිවිසෝපම සූත්‍රය අසන්ට ලැබිලා එක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ආසිවිසෝපම සූත්‍රය දේශනා කරන අහන්ට ලැබිලා රහත් වුණා. එතකොට මේ රහත් මෙහෙණින් වහන්සේ ඊළඟට දක්වන්නේ ඒ රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී භික්ෂු භික්ෂුණී දෙපක්ෂයම ඉදිරියේ ධම්මපදය දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් සාක්ෂිස්ථානයේ තබාගෙන තමන්ගේ අතීත ප්‍රවෘත්ති සියල්ලම හෙළි කළා. ඒක වඩාත් සවිස්තරව දැක්වෙනවා. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම මේ මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා, මම අතීතයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයටම ඒ යම්කිසි සේනාසනයක ආසන ශාලාවසල කිකිලියක් වහැසිරුණා. ඒ කාලේ මට මෙහෙම විවස්සනා සජ්ජායනාව අහලා ඒක නාමතුමින් කියවෙන්නේ නැහැ. ඒක ඇතුලේ කුසල් ශක්තිය තිබුණු බව අපි දන්නවා. ඊළඟට නමුත් එක්තරා අබැද්දියක් වෙලා තිබෙනවා ඒ උකුස්සකු විසින්. ඒක වඩාත් සංවේගජනකයි. උකුස්සකු විසින් අර කිකිලි අරගෙන ගිහිල්ලා බෙල්ල සිඳලා තියෙනවා, ගෙල සිඳලා තියෙනවා. ඊළඟට ඒ විදිහේ භයානක මරණයකට පත් වුණ නමුත් ඊළඟට ඊළඟ ආත්මයේදී සිටු කුලයකත් ඊළඟ ආත්මයේදී රජ කුලයකත් ඉපදිලා ඒ රජ කුලයේ උපන් අවස්ථාවේ තමයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ඒ ඇති වුණු සංවේගය නිසා අර පුලවක සංඥා කියලා කියන ඒ පණුවන් වැසිකිළියක පණුවන් නින දැකලා ඒ තුලින් අසුභ කර්මස්ථානයක් මතු කර ගැනීම නිසා ඊළඟට ප්‍රයිබ්‍රාජිකාවන් අතර පැවිදි වෙලා ප්‍රථම ධානය ලබා ගත්තා. එහෙම ලබාගෙන ඊළඟට ඒ ප්‍රථම ධාන බලයෙන් බ්‍රහ්ම ලෝකයේ උපන්නා. බ්‍රහ්ම ලෝකයෙන් නැවත ඇවිල්ලා ඒ විදිහට තමයි අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ විදිහට ඒ ඉහළ පහළ යන ආකාරයට සංසාර කරණම බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් අන්තිමට ඊරි පැටියක් බවට පත් වුණා. එතන ඉඳලා තියෙන ටික තමයි අර අපි දැන් අර සඳහන් කළේ ඊරි පැටියෙක් වෙලා ඉඳලා ඊළඟට බුරුමේ උපන්නා, ඊළඟට බරණැස්පුර, ඊළඟට සුප්පාරක පටන කාවීර පටන ඔහොම ගිහිල්ලා ඊළඟට අනුරාධපුරයේ ආත්ම දෙකක් අවසාන ආත්මය තමයි අර කිව්වේ සුමනාව හැටියට කියලා මම මෙන්න මෙහෙම එතනින් ඉවර කරා. ඒක නිසා අප්‍රමාදව මේ නිවන් සඳහා කටයුතු කරන්න කියලා ඒ සිව් පිරිසම සංවේගයට පත් කරලා ඒ මිහිණින් වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපිට දැන් මේ කථාන්තරයක් මේ ඇහුවේ මේ බඳු කථාන්තර මේ කාලේ පොතපතේ නිතර අහන්නත් ලැබෙනවා. නමුත් මේක තුලින් අපි ගත යුතු ආදර්ශය ගන්නෙ නැත්නම් නිකන් ඒක අපේ කුතුහලය සංසිඳවා ගැනීමට උපකාර වෙන කතාවක් පමණයි. අපි අර කලින් සඳහන් කළ ආකාරයට මේ හැම කතාවක් තුලින්ම ධර්මානුකූලව අපි ප්‍රයෝජනය ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතයට ආරෝපණය කරන්න ඕන. දැන් මේ ඊරි පැටියා, බුද්ධ කාලේ ඊරි පැටියා අවසානයේදී මේ ලංකාවේ ඒ දුටු ගැමුණු කාලේ මහරහත් මිහිණින් වහන්සේ කෙනෙක්ව පිරිනිවන් පෑවා. එතකොට ඒ අතරතුර කොයිතරම් සංසාරේ කරණම් ගැසුවද? තිරිසන් ආත්ම ඒකීපයක් ඔය සඳහන් වෙන්නේ ඊට වඩා ඊළඟට බ්‍රහ්ම ලෝකයේ ඉඳලා අර තනන් ඉහළට ගිහිලා ආයිත් වැටෙනවා. ඕක තමයි මේ සංසාරේ කරණම් ස්වභාවය. මේ විදිහේ තත්වයක් යටතේ කෙනෙකුට මේ සංසාරයේ තමන් ලැබූ සැප සම්පත් පිළිබඳව හෝ උත්පත්ති පිළිබඳව හෝ රස ඉසුරු රජකම් සිටුකම් මේ කිසිවක් පිළිබඳව ඇත්ත වශයෙන්ම මාන්නයක් ඇති කරගන්න බෑ, ආඩම්බරයක් ඇති කරගන්න බෑ. මොකද මේ කර්ණම් ගොඩ කොතනින් කෙලවර වෙනවද? මේ කුසල් ලකුසල් වල විපාක හැටියටයි. සංසාරයේ යන තාක් ඒ තම තමන් කරන කුසල් ලකුසල් වල විපාක අනුව නොයෙකුත් උත්පත්ති ලබන්න වෙනවා. තිරිසන් ආත්ම, මනුෂ්‍ය ආත්ම පමණක් නෙවෙයි, ප්‍රේත යක්ෂ ආදී ඉන්නත්නම් නිරයේ ඒ තරම් භයානක තත්ත්වයක්. එතකොට මේ කථාන්තරයේ තුලින් අපට අර පිරිසක් බුද්ධ කාලයේ ඒ ටික කියලා ඒ ටික ප්‍රකාශ කරනකොටමත් සංඝයා වහන්සේලා මාර්ගඵල ආදී ලබන තරමට සසර දුක් ස්වභාවය වටහා ගත්තා. සසර කලකිරීම ඇති කරගත්තා. ඒ වගේම ඊට පසුව මේ මෙහෙණින් ආංශ කෙනෙක් හැටියට අර සුමනාව තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශ කරනව අහලා අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දෙනාට මේ නිර්වාණය නිවන් දැකීමට උපකාර වෙන්නේ නැති කියලා මේ දේශනාව. ඉතින් අපිත් කල්පනා කරන්න ඕන මේ තුලින් ඇති මේ කතාව තුලින් අපේ මේ ජීවිතේ අපි බොහෝ විට තිරිසන් සතුන් ගැන කල්පනා කරන්නේ අපිට කිසි සම්බන්ධයක් නැති හැටියට. නමුත් සමහර විට දැන් අපිට මේ කාලේ නිතර අහන්න ලැබෙනවා බෞද්ධ ගෙදරවල් වල ඌරන් කුකුලන් එහෙම ඇති කරනවා පමණක් නෙවෙයි ඇති දැඩි කරනවා. අපි ඉතින් හරියට දන්නේ නැහැ සමහර විට අර සංසාර නෑකම ගැන හිතලා අනුකම්පාවෙන් කරන එකක්ද කියලා. කොයි හැටි හෝ වේවා ඒ සතුන් අතර සමහර විට තම තමන්ගේ මව්පිය දූ දරුවන් පවා ඉපදිලා ඉන්න පුළුවන්. සමහර විට නොයෙකුත් ඔය ලොකු දානමාන කරලා පින්පෙත් පමුණුවනවා. පින්පෙත් පමුණුවන අය නෑ සමහර විට අර කුකුල් කොටුවල ඌරු කොටුවල ඉන්න පුළුවන්. කියන්නේ ඒක නිසා අපි ඒ ගැනත් සංවේගය ඇති කර ගන්න ඕන. අපේ මේ සතුන්ට ඇති නෑකම. ඉතින් ඒක මේක තුලින් අපිට ගන්න පුළුවන් එක පාඩමක්. ඊළඟට මේ සතුන් කියලා අපි කිව්වට මොකද? ඇතැම් අය අර ඒ සංසාරේ යම්කිසි විදර්ශනා භාවනා ආදී වශයෙන් සිත දියුණු කර සතුන් වෙන්න පුළුවන්. ඒ සතුන් මේ යම්කිසි අකුසලයක් නිසා තිරිසන් භාවයේපත් වුණාට මොකද? ඒ අය විශේෂත්වයක් තියෙන. දැන් බෝධිසත්වයන් වහන්සේ පිළිබඳ කථාන්තරවලත් තියෙනවා. අනික නිසා ඒ තිරිසන් සතුන් පිළිබඳව විශේෂයෙන්ම දයානුකම්පාවක් ඇති කරගත යුතුව තිබෙනවා. ඊළඟට අපිට මේකෙන් හෙළි වෙනවා තව කාරණයක්. අර විදර්ශනා භාවනාවේ ආනිසංස පක්ෂය. දැන් කිකිලි පැටියෙකුට භාවනා කර්මස්ථානයක් සජ්ජායනා කරන අහන් හිටීමෙන් ඒක භාවනා කර්මස්ථානේ කියන්නේ මොනවද කියලා තේරෙන්නේ නැහැ. නමුත් මේ ධර්ම ශක්තිය කොයි තරම්ද කියතොත් ඒක අසහා සිටීමෙන් ඇති වෙන යම්කිසි ඒ සහනදායි ඒ තැන්පත් වීමක් ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ මට්ටමින් හෝ ඒකත් කොයිතරම් ආනිසංස සම්පන්නද කියලා අර කිකිලි පැටිය ඊළඟට අර සංසාරයෙන් මිදීමට උපකාර වෙන භාවනා මාර්ගයට නැඹුරු වෙන විදියට ඊළඟ උත්පත්ති ලැබුවා ආකාරයෙන් අපට තේලි වෙනවා. ඒනුත් අපි කල්පනා කරන්න ඕන මේ භාවනාව අහලා තිරිසන් සතෙකුටත් ඒ විදිහට තත්ත්ව ලබන්න පුළුවන් නම් ඒ විදිහට සංසාරයෙන් එතරවන්නින් පිහිටක් ලබන්න පුළුවන් නම් මේ වටිනා මනුෂ්‍ය ආත්ම භාවය ලබාගත්තු අපි ඇයි මේ භාවනාවන් පිළිබඳ උනන්දු නොවන්නේ? විදර්ශනා භාවනාව විශේෂයෙන්ම දැන් අර මේ ගාථාවේ කියනවා තණ්හාවේ මුල. මේ තණ්හාවේ මුල සිඳින්න බෑ වෙන ආකාරයකින්. වෙන කිසිම ආයුධයකින් මේ තණ්හාව වැලක් හැටියට දක්වනවා. මේ ගාථා පිළ බුදුපියාණන් වහන්සේ මේ ගසේ උපමාව දක්වලා තියෙනවා. ගසේ මුල නොසිඳින තාක්, මුදුන් මුල නොසිඳින තාක් කොයිතරම් මේක පෑස්සක්. දැන් කරන්නේ බොහෝ දෙනා මේ දුක් ගස පාහිනව විතරයි. මුල මුදුන් මුල ගැන සෙවිල්ලක්වත් නැහැ. නමුත් මුදුන් මුල කපන්න ඕන නම් කරන්න තියෙන්නේ ඒකට මේ භාවනා, විදර්ශනා භාවනාවෙන්. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ සමන්ති සබ්බදී සෝතා ලතා උභිච්ච තිච්ඡති තංච දිස්වා ලතං ජාතං මූලං පඤ්ඤාය චින්දති. ඒ ගාථා පිළිම කියන ගාථාව හැම පැත්තින්ම මේ තණ්හා ගංගාවල් වගේ ගලාගෙන යනවා. එතකොට මේ ආසාවන් මේ ලියලා වැඩෙනවා හරියට ලතාවන් වගේ, වැල් වගේ. මේවා කපන්න ඕනේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව නැමැති ඒ විදර්ශනා ආයුධයෙන් තමයි මේ තණ්හා අනුසය කපන්න වෙන්නේ. ඔය විදිහට මේක තුලින් අපි තේරුම් ගන්න ඕන මේ භාවනාවේ තිය ආනිසංස පක්ෂියත් සසරින් මිදීමට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ භව තෘෂ්ණාව, මේ ඇත්ත වශයෙන් අපි තණ්හාව කියලා කියනකොට මේක බොහොම සුළු දෙයක් හැටියට සලකන ආසාව කියලා. මේක ආරම්භ වෙන්නේ මේ අපේ ඇස් කන්න ආසාදී, ඇස කන්න නාසය දිව කය මන කියලා කියන මේ ඉන්ද්‍රිය හයට එන අරමුණු ඔස්සේ. ආසාවන් වැඩෙනවා අතීතයේ අපේ ඒ කර්ම වේගවලට අහුවෙලා ඊළඟට ඒ කර්ම පටලැවිලි රාශියකට සාහසියක් තුලින් ඊළඟට තවදුරටත් තව තවත් භව මැවෙනවා. ඕකයි සංසාරය කියලා කියන්නේ. මේ සංසාර ගමන එක පැත්තකින් හිතලා බලනකොට මේක මහා දිග ගමනක්. මේක අපි දැන් බොහෝ විට පාවිච්චි කරන්නේ මහා දීර්ඝ සංසාරය කියලා. නමුත් තව පැත්තකින් බලනකොට මේක සංසාර ගමන එක තැන කරකැවිල්ලක් වගේ. ඒකයි මේකට සංසරණ කියලා කියන්නේ, එක තැන කරකැවිල්ලක්. එකවට වලල්ලේ යාම. එහෙනම් අපි දන්නවා දැන් මේ කාලෙත් ඔය විනෝද ස්ථානවල තියෙන ඔය මිරිගෝරවුම කියලා එකක්. ඔය පොඩි ළමයෙක් එහෙම ඔය ලීයස්සෙක් විතර කිව්වහම ඔය මිරිගෝරවුමේ රවුම් දෙක තුනක් කරකැවෙන ඉතින් මහා උදාළ ගෝට්ටියක් මැද්දේ, සංගීත මැද්දේ මහා ලොකු ගමනක් යනවා කියලා මේ දරුවා හිතන්නේ. කරකැවිලා කරකැවිලා ආයිත් එතෙන්ට මේනවා. ඉතින් ලොකු ගමනක් ගියා වගේ. අන්න ඒ වගේ තමයි මේ ජීවන ගමන. මේක කොයි තරම් කාලයක්, අනන්ත කාලයක් තිස්සේ යන ගමනක් නිසා මේකට දීර්ඝ සංසාරය කියනවා. නමුත් නුවණින් කල්පනා කරලා බලනවා නම් මෙතන තියෙන්නේ මේක තැන එක වටවලල්ලේ කරකැවිල්ලක්. ජාති ජරා ව්‍යාධි මරණ, ජාති ජරා ව්‍යාධි මරණ ඔය ටිකයි යන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් නිසා කොයි විදිහේ ඒ ලබන භවය රජ තත්ත්වයක් වුණත්, සිටු තත්ත්වයක් වුණත්, දේව තත්ත්වයක් වුණත්, බ්‍රහ්ම තත්ත්වයක් වුණත් අර කියාපු අර තිරිසන් තත්ත්වයට වැඩිය වෙනසක් නැහැ කියලා කියන්න පුළුවන්. මොකද අර ඉරණමමයි. ආරම්භයක් තියෙනවා, කෙලවරක් තියෙනවා. ඒ මැදත් මහා දුක් ගොඩක්. ඉතින් මෙන්න මේ තත්ත්වයයි භාවනාමය වශයෙන් කෙනෙක් වටහා ගන්න ඕනේ. අත්ත වශයෙන්ම භාවනාමය වශයෙන් වටහා ගත යුතු දෙයක්. දැන් ධර්ම කතාවල බොහෝ විට දැන් මේ කතාවේ පවා සඳහන් වෙනවා. බණක් අහලා ඉඳලා එපමණකින් රහත් වුණා, එහෙම නැත්නම් මාර්ගඵල ලැබුවා කියලා එක හැම දෙනෙක් තුළම සිදුවන්නේ නැහැ. ඒක සිදුවන්නේ අර අතීතයේ සංසාරයේ ඒ භාවනා මාර්ගයට යොමු වෙලා ඒ කටයුතු බොහෝ දුරට කරපු කෙනාටයි. ඒ අය හිත සකස් වෙලා තිබෙන අයට ඒ විදිහට ධර්ම දේශනා මාත්‍රයෙන්මත් මාර්ගඵල අවබෝධය කරන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් ඒක තර්කයක් කරගත්තොත් භාවනාව කියන එක අනවශ්‍යයි කියලා බුද්ධිවාදයේ අනුව දැන් මේ කාලේ ඇතම් කෙනෙක් කියන ආකාරයට අපි පොතක් පතක් කියවලා එහෙම නැත්නම් බණක් අහලා විතරක් එයින් සෑහීමකටපත් වෙනවා කියලා හිතුවොත් ඒක වැරදි අදහසක්. ඇත්ත වශයෙන්ම මේ කාලේ ධර්ම ශ්‍රවණීන් මාර්ගඵල ආදී ලබාගත්තේ භාවනා මානසිකාරයෙන් මේකට කවන් දුන්න නිසායි. ඉතින් දැන් නම් අපි බොහෝ විට අපි මේ යන්ත්‍රයේ සටහන් වෙන නිසා ඒක පසු අහගන්න පුළුවන් කියලා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම ඒ කාලේ ගෝතපත්ත කාලේ බණපදයක් කියන එක අහන්නේ මුළු මහත් අවධානය යොදලා. මුළු මහත් අවධානය යොදලා කියලා කියන්නේ එතන තුන තියෙන්නේ මොකක්ද? භාවනාමය වශයෙන් කල්පනා කරලා බලනවා නම් අර නාම රූප ධර්ම. මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ මේ තමන්ගේ හිත ක්‍රියා කරන හැටි පේනින්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා ධර්මයට හිත යොදන්නේ, ඊළඟට ධර්මය අසන ඒ ඇසීම තුලින් තමන්ගේ ඉන්ද්‍රියන් ක්‍රියාකාරීත්වය, ආයතන ඒවා වල ක්‍රියාකාරීත්වය කොටිම කියනවා නම් ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන්ට එන අරමුණු හිත අල්ලන ආකාරය ඒක තේරුම් ගන්නවා. ඉතින් ඒක සියුම් මන්දමින් වැටහිමෙන් තමයි මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් අර තණ්හා අනුසය කපන්න පුළුවන් වන්නේ, ප්‍රඥාව මතුවන්නේ. මේ විදිහට ධර්ම ශ්‍රවණය කරන කෙනාට ඇත්ත වශයෙන් මේ ඒක භාවනාවක් වෙනවා, භාවනා මානසිකාරයක් වෙනවා. එහෙම නැති කෙනා මුල සිටම ක්‍රමක්‍රමයෙන් ඒකට යෙදීම යෝගාවචරය කියලා කියන්නේ යමක යෙදෙන තැනැත්තා. ඒ තැනැත්තාට අයිති වැඩපොළ තමයි කර්මස්ථානය කියලා කියන්නේ. කර්ම කියලා කියන්නේ වැඩ කියලා ගත්තොත්, ඨාන කියලා කියන්නේ පොළ කියලා ගත්තොත්, කම්මඨාන කියලා කියන්නේ වැඩපොළ. කොට යම් කිසි වැඩපොලක් ලබා ගත්තා නම් ඒ වැඩපොලේ වැඩ කරන එකයි යෝගාවචරයට අයිති. ඒ විදිහ ජීවිතයක් ගෙවීම තුලින් තමයි මේ අර පුනරුත්පත්ති කථාන්තර ආදී කොතිකුත් අපි ඇහුවත් කියෙව්වත් ඒවාට බොහෝ දෙනා ඇදිලා යනවා. ඒ බොහෝ විට කුතුහල, එයින් කුතුහල රසයක් පමණක් ලබනවා. මොකද ඒකට හේතුව ඒක ඒ අයට පමණක් වුණ දෙයක් හැටියට හිතනවා. දැන් සතිපට්ඨානේ පවා දක්වලා තියෙන බුදු පියාණන් වහන්සේ කාගේ හරි මිනිහක් දැක්කහම, එහෙම නැත්නම් ඒ මලකන්දක් දැක්කහම ඒක තමාටම ආරෝපණය කරන්න කියලා. මටත් මේ විදිය තත්වයක් වෙනවා, මගේ ශරීරයත් දිරාපත් වෙනකොට මෙහිමයි, මගේ ශරීරයත් පණුවන් වැහුවාම මෙහිමයි කියලා. අන්න එහෙම ඒක තමයි භාවනා මානසිකාර්යත්ව වශයෙන් මේ පිටතින් ගන්න අරමුණ තුලින් තමාගේ ජීවිතයට ඒක ආරෝපණය කරලා ඒ තුලින් සංවේගය උපදවා ගැනීමයි. කොයිතරම්ද කියතොත් බුදු පියාණන් වහන්සේ මේ මලතිරු ගැන පමණක් නොවේ, ඇතැම් අවස්ථාවල දේශනා කළා තිබෙනවා, මහණෙනි යම්කිසි කෙනෙක් ඉතාමත්ම දිලිඳු, ඉතාමත්ම දුක් විඳින පුද්ගලයෙක් දැකලා මෙන්න මෙහෙම හිතන්න ඕන, අනන්ත කාලයක් සංසාරයේ මාත්මී තත්ත්වයේ හිටියා නේද කියලා. ඉතින් අපිට පාරේ හිඟන්නේ ඒ විදිහේ අංග විකල පුද්ගලයෙක් එහෙම දැක්කාම එක්කෝ අපි අහක බලාගෙන යනවා, එහෙම නැත්නම් ඒකට උසුළු විසුළු කරනවා, අඳගොළු බිහිරි ආදී. නමුත් හිතන්නේ නැහැ මටත් අනන්ත කාලයක් සංසාරයේ මගේ කර්මානුරූප මේ විදිහට ගත කරන්න වෙන්න ඇති, ඉදිරියටත් මේ වෙන්නත් පුළුවන් කියලා. අන්න ඒ විදිහට හැම අවස්ථාවකම අපේ ජීවිතයට ආරෝපණය කර ගැනීම තුලින් තමයි භාවනාව ක්‍රියාත්මක වන්නේ. මේක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, පච්චත්තං වේදිතබ්බෝ ධම්මෝ කියලා. මේ ධර්මය තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. මේ ප්‍රත්‍යක්ෂයේ පටන් ගන්නේ මේ සසර දුක අවබෝධ කර ගැනීමෙන්. සසර දුක අවබෝධ කරගන්න අපහසු නෑ මේ පංචස්කන්ධය තුලින්ම. මේක තුල දුක් ගොඩක් තිබෙනවා. නමුත් මේක වහගෙනයි සිටින්නේ. දැන් කොයිතරම්ද කියතොත් දැන් අපි මේ එක ඉරියව්වක ඉන්නවා. මේක මහ කරදරයක්. ටිකක් වෙලා ඉන්නකොට ඊළඟට හැරෙන්න හිතෙනවා. ඒ හිතවිල්ල අනුව අපි ශරීරය ඊළඟ තව පැත්තකට හරවනවා. ඊළඟට තවත් පැත්තකට හරවනවා. මේ විදිහට අපි හිතමු පැයක්ම ගෙවනවා. නමුත් මේක තුලින් අපි කරේ මොකද්ද? අර දුක පිළිබඳ සත්‍ය වැටහෙන්න නොදී ඒක වහගත්තා. දුක වහගත්තා. ශරීරයේ තියෙන දුක් ස්වභාවය, එක ඊයවක නොපවතින ස්වභාවය, ඒක අපි වටහා ගන්න නැතුව අපට ඕන හැටියට ඒ ශරීරය හරවගත්තා. අන්න ඒ වගේ තමයි අනිත් දේවලු. මේ ශරීරයේ කුණු කන්දල් ස්වභාවයත්, අනිකුත් එහෙම නැත්නම් මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව දුක් ස්වභාවයත්, මේවා ඔක්කොම අපිට මේ ශිෂ්ටාචාරය මගින්, ඊළඟට අපේ මිනිසෙයින් තුල තියෙන ඒ තව නොයිකුත් ඒ මාන්න ආදිය මගින් ඒවා වහනවා. ඒවා එලිපිට දාලා ඔක්කොම අවුල් කරනවා කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. නමුත් අපි ඒව ගැන හිතා ගන්න ඕන. මේ පිටට පේන්න තිබුණට මේක පිටපොත්ත පමණයි. යමක පිටපොත්ත පමණයි කියලා හිතාගෙන තමයි අපි නගරයක ගියත් අනිත් තැනක ගියත් යෝගාවචරය කල්පනා කරන්නේ. මේවා මේ මහා ගොඩනැගිලි හැටියට හදලා තියෙන්නේ මොනවද? මේ කොන්ක්‍රීට් මේවාට මේ යම්කිසි සායමක් දාලා. ඉතින් අර හරියට අර කන්දක් මුදුනේ නැගපු එක තමයි අර ප්‍රඥාවේ ශක්තිය දක්වන්නේ. කන්දක් මුදුනට නැගලා ඒ පහළ තියෙන දේවල් බැලුවාම පෙනෙන ආකාරයයි. ඒ කියන්නේ කොයිතරම් උසස් හැටියට වටිනා දේ හැටියට දැක්කත් ඇත්ත වශයෙන් බලනකොට මේ ඔක්කොම මේ ඇස රවට්ටන දේවල්. අන්න ඒ වගේ ඇස රවට්ටන, කන රවට්ටන, ඒ වගේ රැවටිලි ගොඩක් තුලයි මේ සංසාරේ පවතින්නේ. අපි ඉඳ හිටලා මෙහෙම පොය දවසක හෝ මේ தත්ත්වය ගැන හිතන්නේ නැත්නම් අපිට කවදාවත් බෑ. අර ඊරිපැටිය නම් බුද්ධ කාලයේ බැරි වුණත් මේ ලංකාවට ඇවිල්ලා රහත් වුණා. නමුත් අපි මේ ලංකාවේ වසන මේ අය මේ විදිහටවත් මේ අවස්ථාවේවත් බුද්ධ ශාසනයේ මේ අවසාන කාලීනවත් මේ Taman බණ භාවනා ආදී දෙන්නේ නැත්නම් අර විදිහට ඒ සසර දුක් කෙලවර කරගන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ විදිහට දැන් එතකොට අපි මේ තුලින් මතු කරගන්න ඕන මේ ගාථාවේ තුල පවා තියෙන කාරණා ඉතාම ගැඹුරුයි. ඒ බුදු පියාණන් වහන්සේ දෙන හැම උපමාවක් තුලම තියෙනවා මහා ගැඹුරක්. මේ ගාථාවල තියෙන තවත් ගාථාවකින් සඳහන් වෙන උපමාව මොකක්ද? මේ තණ්හාවේ ස්වභාවය දක්වනවා හරියට මේ භව තණ්හා විශේෂයෙන්ම. භව තණ්හාව කියලා කියන්නේ සතර නැවත නැවතත් ඉපදීමට ඇති ආසාව. එහෙම ඉපදීමට ආසා කරන්නේ මොකද? මේ ජීවිතය තුළ Taman බලාපොරොත්තු වුණු ඉලක්කයන්ට පැමිණි විතරම් වෙහෙසෙනවද? දහඩිය මහන්සියෙන් වෙහෙසිලා නමුත් ජීවිතය කෙලවරනකොට පේනවා ඒව ඉවර නැහැ. මේක හරියට අර අලුත් පැදුරක නිදාගන්න ගිය වගේ එක පැත්තකින් මේක වෙනකොට තව පැත්තකින් එනවා. ඒ වගේ ආසාවල් ලියලා වැඩෙනවා. ඒ විදිහේ தත්වයක් යටතේ එතකොට අවසාන හුස්ම හෙලනකොට පෙනෙනවා අනේ මගේ ජීවිතය පුස්සක්. මේකේ මම බලාපොරොත්තු වුණු දේවල් ඉෂ්ට වුණේ නැහැ කියලා තව ජීවිතයක් පතනවා. ජීවිතයක් පතනවා ඒ ආසාව, ඒ තණ්හාව අනුව එන උපාදානය කියලා කියනවා. ඒ ආසාව තුලින් ඊළඟට අපි පතන දේම නෙවෙයි සමහර විට ලැබෙන්නේ ඊට අනුරූපව, හැබැයි කර්මයට. ඒ තමන් කරන ලද කර්මය අනුවයි. උත්පත්තිය නම් ලැබෙනවා. නමුත් ඒක කර්මානුරූපවයි. ඉතින් ඒක අපි දැන් ඔය ධර්ම කථාන්තර වල කොටිකුත් මේ පින්නතුන් තහලා ඇති. ඒ කර්මානුරූපව අවසාන අවස්ථාවේ හිත ඉතාමත්ම දුර්ගන්ධ, හිතන්නවත් බැරි විදිහේ අසුචි වලක් බඳු මව් කුසක හරි, එහෙම නැත්නම් තිරිසන් සතෙකුගේ මේක හරි, එහෙම නැත්නම් අපායේ ගිනි දැල්ලක හරි, ඒකට ඇල්මක් ඇති කරගන්නවා. ඒ තුලින් තමයි ඊළඟට උත්පත්තියක් ලබනවා. ලැබුවට පස්සේ ඒක ලොකුවට අරගෙන ඒ ආත්ම භාවය තිරිසනෙක් වුණත් අපි තිරිසනුන් දිහා බලන ආකාරයට නෙමෙයි තිරිසනුන් ඔවුනුන් ගැන හිතන්නේ. ඒ විදිහට හැමෝම ඒක අනුව මමය මාගේ කියලා ඊළඟට අල්ලගෙන ඒ මම වුණාට පස්සේ ඒ මගේ දේවල් වශයෙන් ඒ තව තවත් එකතු කරගන්න දරන උත්සාහය තමයි තණ්හාව, ඒ ආසාව. ඒක කවදාවත් සෘප්තියකටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ දීර්ඝ සංසාරයේ ගමන් කරනවා. එතකොට මේ භව තණ්හාවේ මේක සිඳීමට නම් කරලා යුත්තේ මොකක්ද? මෙන්න මේ තණ්හා, මේ ආසාවන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න ඕන. මේකට උපකාර වෙනවා දැන් ඔය අපි මමයි මාගේ කියලා හිතන දේ මොකක්ද කියලා ඉස්සෙල්ලා වටහා ගන්න ඕන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ මමයි මාගේ කියලා අපි මේ අල්ලගන්නේ මේවා ගොඩක්, එකක් නෙවෙයි. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර කියලා කියන සකස් කිරීම්, අර ඇඳීම් ගොඩක්, ඊළඟට විඥානය, හිතවිලි ගොඩක්. මේ එක එකක්ම අනිත්‍යයි. මේවා ඇති වෙනව නැති වෙනවා. මේ ඇති වෙන නැති වෙන ස්වභාවය සාමාන්‍ය මනසට වැටහෙන්නේ නැහැ. වේගයෙන් කරකැවෙන රෝදයක් එක තැන තියෙන පේනවා වගේ. ඒක මේ අපේ ගමන් බිමන් අන ක්‍රියාවලිය තුළ තිබෙන අනිත්‍ය ස්වභාවය සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ. ඒක වැටෙන්න නම් සමාධියෙන් සිත තැන්පත් වෙලා ඊළඟට ඒ හිත භාවනා මානසිකාරයේ තුලින් යොමු කරන්න ඕන. මේ මමයේ මාගේ කියලා ගත්ත දේවල් වල යථා ස්වභාවය මොකක්ද කියලා දැනගන්න. ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේගේ එක වචනයකින් දක්වලා තියෙන මුළු මහත් සංසාරයම අපි මේ මමයේ මාගේ කියලා ගත්ත ටික ඔක්කොම හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ මේක සංස්කාර ගොඩක් හැටියටයි. සංස්කාර ඒ වචනේ කෙසේ වෙතත් අපිට ඒකට කිට්ටු සිංහල වචන වශයෙන් බැලුවොත් සකස් කිරීම ගොඩක්, අර ඇඳීම් සමූහයක් කියලා හිතන්න පුළුවන්. ඒක එදිනෙදා ජීවිතයේ කෙනෙකුට ඒ ප්‍රමාණින් වටහා ගන්න පුළුවන්. මේ තමන්ගේ ජීවිතය දිහා මේ ස්ථානයේ සිටින මේ කුඩා දරුවන්, තරුණ වයසේ අය, මහලු අය, මේ හැම කෙනෙක්ම තමන්ගේ මෙතෙක් ගෙවූ ජීවිතය ගැන හිතලා බැලුවොත් මොහොතකට අර චිත්‍රපටියක් බලන්න වගේ. දැන් චිත්‍රපටි වලත් සමහර විට ඉදිරියට එන චිත්‍රපටිය බොහොම ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරලා දක්වනෝනේ. ඔන්න මේකයි චිත්‍රපටිය කියලා කෙනෙකුට පුළුවන් නේ මේ කාලේ ඒ විදිහට එක මොහොතකට හිතලා බැලුවොත්. තමන්ට මතක ඇති කාලයේ සිට, මවකුස සිටි කාලේ මතක නැහැ, ඊට පස්සේ ඊළඟට යන්තම් මතක වෙන අවධියේ සිට, ඒ තමන්ගේ ජීවිතය කියලා කියන එක, ඒ ජීවිතය තුළ කොයිතරම් මේ ආශාවන් තණ්හාවන් ක්‍රියාත්මක වෙලා තිබෙනවද කුඩා අවධියේදී, ඒ ආහාර පාන සඳහා, එහෙම නැත්නම් සෙල්ලම් බඩු, ඊනාට එහෙම නැත්නම් ඔය බෝනික්කන් හැටියට අපි හිතන දේවල්, ඒ හැම එකක්ම ඊළඟට වැඩෙන අවස්ථාවේ තරුණ අවධියේ, ඔය විදිහට ඊළඟට නොයෙකුත් විදිහ සමාජයේ යස ඉසුරු, ඊළඟට අරුමෝසම් දේවල්, ඒ ඉලක්කයන් ඊළඟට ඇති වෙනවා ඒ මාන්නය නිසා. ඒවා සම්පූර්ණ කර ගැනීමට, ඒ ආසාවන් තෘප්තිමත් කර ගැනීමට ගත කරන ඒ දරණ ප්‍රයත්න සමූහයම තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ. එයින් තොර දෙයක් නැහැ. ඒ ප්‍රයත්න සමූහය ආක් කරාම මෙතන නැහැ, පැවැත්මක් නැහැ. ඕකයි භව නිරෝධය කියලා කියන්නේ. භවය කියලා අපි හිතාගෙන ඉන්න, පැවැත්ම කියලා අපි හිතාගෙන ඉන්න එක තුල ඇත්ත වශයෙන් පැවැත්මක් නැහැ කියන අවබෝධයයි අන්තිමට එන්නේ. මේකයි මහා පුදුම විදිය දෙයක්. ඒක දකින්නේ කොහොමද? මේ හැම එකකම, මේ අරැඳීම් හැම එකකම තියෙන ආරම්භයකුත් තියෙනවා, අවසානයකුත් තියෙනවා. ඒ අතරතුර අපි කියනවා පැවැත්ම කියලා. අපි පැවැත්ම කියලා එකක් හදා ගන්නවා. ආරම්භයක් තියෙනවා, අවසානයක් තිබෙනවා. ওই දෙක මැද තියෙන කොටසට අපි කියන්නේ පැවැත්ම කියලා. ඒක පවතිනවා කියලා කියනවා. දැන් අපි හිතමු මේ ඉදිරිපිට තියෙන භාණ්ඩයක් හරි අපි මේකේ ආරම්භය කියලා අපි හිතන්නේ අපිට පේන්නේ පමණින්. අපි මේක සාප්පුවෙන් ගත්තු දවසේ අලුත් පිට ගත්තේ, අලුත් පිටම ගත්තු බඩුවක්. ඉතින් අපි අලුත් හැඟීමෙන්, නමුත් මේකේ ආරම්භය ගැන හිතන්නේ නැහැ, ඊට ඈතට යන්නේ නැහැ, යන්න අවශ්‍යතාවක් නැහැ. ඉතින් අලුත් පිට ගෙනිච්ච එක ඊනාට ටික ටික පරණ වෙලා, ඊනාට ඒකට තව ඒකට තියෙන ආශාව නිසා තව නොයෙකුත් ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරනවා. සංස්කාර ගොඩ තවත් ප්‍රතිසංස්කරණය කරනවා, තව තවත් පිළිසකර කරනවා. කර කර ඒකටම ඒකට තියෙන ඇල්ම නිසා අහක දාන්නේ නැහැ අපි, තව මොන බැරිම තැන ඕක අහක දාන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහටම තමයි අපි මේ ශරීරයත්, මේ සංස්කාර ගොඩ කියලා කියන්නේ මේ ශරීරයත් ඒකයි. මේ සංස්කාර ගොඩ මේක සකස් කරන්න ඒ අපේ මූලිකව ඒ අතීතයේ කරන ලද කර්මයේ උපකාර වන ඊට මව්පියන්, ඊළඟට අනිත් ආහාර පාන, මේ හැම එකකින්ම මේ ශරීර කූඩුවක් මැවිලා ඊළඟට මේක පවතිනවා. අපි මේ පැවැත්ම කියලා ගන්නවා, මම ඉන්නවා කියලා එහෙම හිතා ගන්නවා. නමුත් මේක තුල තිබෙන ක්ෂණික මරණ කියලා කියන ඉතාම ශීඝ්‍රයෙන් මේක බිඳි මිදී යනවා. අන්නේ තත්ත්වයේ භාවනාමය මනසටයි වැටහෙන්නේ. ඒක වැටෙන තාක් කෙනෙකුට මේ සංසාර පැවැත්මේ දුක් ස්වභාවය වැටහෙන්නේ නැහැ. ඒකට ඕන කරන්නේ අර කියාපු ප්‍රඥාවයි, විදර්ශනා ප්‍රඥාවයි, සියුම්ව මෙනෙහි කිරීමයි. ඒ මෙනෙහි කිරීම ශක්තිය තුලින් එතකොට මේක ලෝකෙ පුරා ගිහිල්ලා ලෝකයේ දුක්, ඉතාමත්ම දුක්ඛිත මිනිසෙයින් දැකීමෙන්වත්, දුක්ඛිත දුක් විඳින රටවල් කියලා ඕවා බලීමෙන්වත් අපිට දුක අවබෝධ කරගන්න බෑ. මේ අපි ඇස් දෙක පියාගෙන මේ අපේ පංචස්කන්ධයට හිත යොදලා මේක තුල තිබෙන මේ වේදනා හැටියට ඊළඟට ඒවා තුලින් ක්‍රියාත්මක කරන සංඥාවල අනිත්‍ය ස්වභාවය ඒවා නිසා අපට මතුවෙන චේතනා හැටියට හිතන අපේ මේ හිතුවිලි ප්‍රාර්ථනා බලාපොරොත්තු වල ඇති අනිත්‍ය ස්වභාවය ඊළඟට මේ හැම එකක් තුලම අපේ මේ ඉන්ද්‍රියන් තුලින් අපට මේ ස්පර්ශය කියලා ගන්න ඒ සත්වයේ ස්වභාවය ඊළඟට මේ හැම එකක්ම දැකීමට අපට උපකාර වෙනෝ මානසිකාර්ය කියලා කියන මෙනෙහි කිරීම අත වශයෙන් මේ මෙනෙහි කිරීම කියන්නේම ප්‍රඥාවයි දැන් අපට ශක්තියක් තිබෙනවා යම් කිසි දෙයක් පිළිබඳව මෙනෙහි කරන්න ඒ හිත යොදන්නේ ඒ පිළිබඳව මෙනෙහි කරනවා කියලා කියන්නේ මනස ඇතුළේම කරන ක්‍රියාවක් ඒක පිටට දාන එකක් නෙවෙයි ඒ මෙනෙහි කිරීම තුලින් ඒ අවස්ථාවල යථා ස්වභාවය වැටහෙනවා ඒකට එකතු වෙන දැන් බොහෝ විට සිදුවන්නේ මෙනෙහි කිරීමක් නැත්නම් අපේ සිතිවිලි ඊටාම වේගයෙන් අර ගංගාවට අසු වුණු යමක් ගසාගෙන යනවා වගේ විතර්ක ධාරාවක් හිතවිලි තවත් හිතවිලි සමූහයකට යට වෙනවා. කොතනින් පටන්ගෙන කොතනින් කෙලවරනවාද කියලා දන්නේ නැති තත්ත්වයක්. අන්න ඒක නිසා තමයි භාවනාමය වශයෙන් යම්කිසි සමාධි මට්ටමක පිහිටලා මේ හිතේ ආකාරය, මේ ගතේ ආකාරය, මේ ශාරීරික ක්‍රියා කරන ආකාරයෙන් පටන්ගෙන මේ හැම එකක් වෙන එකක් තබා ඉරියව් තුල තියෙන ඉරියව්වක් කියන එක අපි දැන් මම අත දික් කරනවා අත නවනවා ඒ විදිහට අර මම කියන එක නිසා මේ අර නිත්‍ය සංඥාව බොහෝ දිනකට බොහෝ විට පහළ වෙනවා. නිත්‍ය සංඥාවට උපකාර වෙන්නේ මම කියලා ගත්තු දෙයක්. ඉතින් මෙතන තියෙන මේ මමත්වයේ ඉවත් කරලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේක තුලින් අපි මතු කර ගන්න ඕන සංස්කාර తත්වය. මේ හැම එකක්ම සංස්කාර ගොඩවල්. මේක මතු කර ගන්න නම් අන්නේ දිනදා ජීවිතේ ඒ තමන්ගේ ජීවිතේ ගත කරන ආකාරය, තමන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මේ හැම එකක්ම මේ ඉන්ද්‍රියන්ට එන මතුවන අරමුණු වල දේවල් පිළිබඳව අපේ හිත ක්‍රියා කරන ආකාරය මේවා ගැන සිවිල්ෙන් සිටීම අවශ්‍ය වෙනවා. අන්නේ සිවිල්ෙන් සිටීම තමයි මේ මානසිකාර්යය කියලා කියන්නේ. මෙනෙහි කිරීම. එහෙම ඒ විදිහට හිත යෙදුවේ නැත්නම් බොහෝ විට සිදුවන්නේ අර විතර්ක ජාලයට අහුවෙලා ඉදිරියට තල්ලු වෙන යන එක විතරයි. අත්ත වශයෙන් තණ්හාව කියලා කියන්නේ භවනෙත්ති කියලා දක්වලා තියෙනවා. භවයේ ඉදිරියට තල්ලු වෙන නිරායාමක් වගේ දෙයක්. හැමතිස්සෙම දැන් අපි අලුත් ඇඳුම් වලට කැමති මිසක් ඒ පරණ ඒවා ඉවතර දාපු එකට ඒකයි අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්නේ නැහැ. අන්න ඒ වගේ ලෝකයා කැමති හැමතිස්සෙම අලුත් වීමටයි. මුළු මහත් සංසාරයේම අර සමුදේ පක්ෂයේ පවතිනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. හැමතිස්සෙම බලන්නේ ඉර නගින එක. නමුත් සත්‍ය තිබෙන්නේ දැන් ඇත්ත වශයෙන් අත්ථගම සංසාරයේ නිවන් සුවය බොහෝ විට දක්වනවා ඉර බැසීම වගේ. ලෝකයා නම් බලන්නේ මේ සංසාරයේ ඉන්න මිනිස්සුන් බලන්නේ හැමදාම ඊළඟ උදෑසන ඉර නගින එක. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරන ඕක නෙවෙයි බලන්න ඕනි ඉර බහින දිහාව බලන්න ඕනි. අපේ මේ හැම කොයි තරම් මේ තේජස් තිබුණත් කොයි තරම් මේ බල ශක්තිය තිබුණත් ධනිය තිබුණත් මේ හැම එකක්ම අනිත්‍යයි. මේවා ගිලිලා ආයි මුහුදට වැටෙනවා අර මුළු දවසක් තිස්සේ ගමන් කළ ඉර මුහුදට වැටෙනවා වගේ මේ හැම එකක්ම ගිලා බහිනවා. අන්න ඒක නිසා මේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න ඕන. ඇත්ත වශයෙන්ම ලෝකයා තුල තිබෙන්නේ නিত্য සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව. මේකට ප්‍රතිවිරුද්ධව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම තත්ත්වය ඇති වෙන ආකාරයට අපි මානසිකාර්යය පවත්වන්න ඕනේ. ඉදිනදා ජීවිතයේ අපට දකින්නට අසන්නට ලැබෙන දේවල් හැම දෙයක් තුලින්ම, ඒ හැම එකක් තුලින්ම අපට පුළුවන් භාවනා කර්මස්ථානයක් මතු කරගන්න. වෙන තැනක භාවනා අශාලාවක මක භාවනා මධ්‍යස්ථානයක දකින්න දෙයකින් පමණක් නෙවෙයි, වැසිකිළිය දකින්න දෙයකින් පවා. දැන් අර තැනැත්තිය අර උබ්බරී නැමැති ඒ රාජදීනියක් උපදුණු අවස්ථාවේ ඒ කුලවක සංඥාව කියන ඒ අසුභ කර්මස්ථානය ගත්තේ වැසිකිළියෙන්. මේ විදිහට ලෝකයේ මේ හැමතැනම මේ ගස්කොළන් ආදී හැම එකක් තුලින්ම අපට පුළුවන් අවශ්‍ය අපේ සංසාර සංවේගය ඇති කරගන්න උපකාර වෙන. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය මතු කරගන්න උපකාර වෙන කර්මස්ථානයක් ගන්න. දැන් නොයිකුත් නිෂ්පාදන මේ ලෝකයේ ඇති කරනවා බොහොම වැඩි මිලට විකුණනවා. නමුත් මේවායි මූලද්‍රව්‍ය බලනකොට බොහොම සුළු දේවල්. ඒ වගේ මේ නිවන කියලා කියන ඊටාම මාර්ග ලෝකයේ හිතන්න පුළුවන් ඊටාමත්ම උතුම්ම දේ ලබා ගන්න සමහර විට අර නොවටනා හැටියට හිතන එක කෙස් දහකින් එහෙම නැත්නම් මලකඳකින් ඇටසැකිල්ලකින් මේවා තුලින් මතු කරගන්නවා ප්‍රඥාවන්තය. අන්න එතන මේ වටිනාකම තිබෙන්නේ අපේ දෘෂ්ටි කෝණය. දැන් පාවිච්චි කරන වචන නම් දෘෂ්ටි කෝණය කියලා කියනවා. අපි යමක් දිහා බලන ආකාරය ඒක සකස් කරගන්න ඕන. අපි යමක් දිහා බලන ආකාරය සකස් නොකරගන්න තා අපි මේ දීර්ඝ සංසාරයේ මුලාව අර අවිද්‍යාව කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ සසර පැවැත්මේ දුක් ස්වභාවය නොවැටහීමයි. සසර දුක නොවැටහීමයි. සසර දුක කියලා කියනකොට ඔය කියආපු අර මෙන්න මෙහෙම මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා අහවලාට මේ විදිය විපත් සිද්ධ වෙනවා, ඩෙඩ බෝ වෙනවා කියලා ඊළඟට මහලු වයසටපත් වෙනවා. එපමණක් නෙවෙයි. මේ මුළු මහත් පංචස්කන්ධයේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා මේ පංචස්කන්ධ භාරයම මේ බරගොඩ උසුලීමම දුකක් කියන එක තේරුම් ගන්න ඕන. අපිට ඒක වැටහෙන්නේ නැහැ. කුසගිනි වෙනකොට ආහාරය තියෙනවා, ඒකෙන් අමතක වෙනවා. පිපාසය වෙනකොට වතුර ටික තියෙනවා, ඒකෙන් අමතක වෙනවා. ඒක ඉරියව්වක ඉන්න බැරි වෙනකොට ඒක අනිත් පැත්තට හැරෙනවා, ඒකෙන් ඒක අමතක වෙනවා. ඔය විදිහට දුක් වහ ගන්නවා අපි. දුක වහ ගැනීමෙන් කවදාවත් දුක තේරුම් ගන්න බෑ. ඉතින් අන්න ඒ විදිහේ තත්ත්වයක් ලෝකයේදී වෙන්නේ. නමුත් නුවණැති පුද්ගලයා මේ සංසාරයෙන් මිදෙන්න බලාපොරොත්තු වෙන තැනත්තානම් අර භව තණ්හා අනුසය කියලා කියන එක. ඒ තණ්හා අනුසය කියලා කියන්නේ කොටින්ම මේ භවයට ඇති ඇල්මයි. සාමාන්‍යයෙන් මේ දේවල් දැන් කාම තණ්හා කියලා කියන්නේ මේ දේවල් වස්තුන් අයිති කර ගැනීමට ඇති ආසාව. ඊටත් වඩා සියුම් ආසාවක් තමයි මේ මම කියලා කියන පුද්ගලයා දීර්ඝ කාලයක් මේ සංසාරේ පවත්වා ගැනීමට දන්න උත්සාහය. ඒක තුල තිබෙන විශාල මුලාවක් අර නිත්‍ය සංඥාව අනුව ඇති වෙච්ච මුලාවක්. මම කියන පුද්ගලයාගේ යම් බලාපොරොත්තු ආසාවල් සමූහයක් තිබුණද ඒවා ජීවිතය කෙළවරනකොට අවසාන නැති නිසා ඊළඟට අවසාන හුස්මත් එක්ක ඒ තැනැත්තා තවත් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා. කොතනක හරි තවත් පැවැත්මක්. පැවැත්මේ කෙළවර දුකක් හැටියට ඒක ගැන කල්පනා කරන්නේවත් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සත්‍යය අනිකුත් කිසිම ආගම් කර්තෘවරයෙකුට කියන්න බැරි වුණු සත්‍යයක්. ඒක කියන්න අකමැති සත්‍යයක්. බුදු පියාණන් වහන්සේ වදාලා පැවැත්ම දුකක්, නැවැත්ම සැනසීමක්. පැවැත්ම කියලා කියන්නේ බරින් මිරිකීමක්, නැවැත්ම බරින් මිදීමක්, පංචස්කන්ධ බාරින් මිදීමක්. ඔන්න ඔය සත්‍යය උතන තියෙන්නේ. ඒක තමයි අපි කිව්වේ අර සංසාරයේ සාමාන්‍ය ලෝකයා හැමතිස්සෙම තවත් උදෑසනක් බලාපොරොත්තු වෙනවා. මේ දවසවත් මට හරියාවි, මේ දවසවත් මං බලාපොරොත්තු වුණු දේවල් ලැබීවි කියලා ওই විදිහට අනන්ත කාලයක් මේ සංසාරයේ සැරිසරනවා. නමුත් මේ සසරින් මිදීමට බලාපොරොත්තු වෙන තැනැත්තා බලන්නේ මේකේ අනිත්‍ය ස්වභාවය, බිඳෙන ආකාරය. මේ ඇති වෙන හැම දෙයක්ම බිඳී යනව නම් මේක නැවත නැවත මම මොකටද අලුත් කරගන්න, මේවා නැවත මතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ විදිහට සංසාරය ගැන සංවේගය තියෙනවා. අර මුලින් අපි සඳහන් කළ ආකාරයට සංසාර සංවේගය සසර කලකිරීම ඇති වෙන පමණට තමයි අපි මේ අමා මහ නිවනට ලං වෙන්නේ. බොහෝ දෙනා මේ කාලේ ඒව ගැන හිතන්න කැමති නැහැ. මේ භවය වැඩෙන භවය අර කියාපු අර තණ්හා ලතාව තණ්හා නැමැති වැල වැඩෙන විදියට, ගස වැඩෙන විදියටයි කටයුතු කරන්නේ. ඒ වගේම නොයෙකුත් විදියේ මති මතාන්තරත් ලෝකේ පවතින්නේ. අපි කල්පනා කරන්න ඕන දැන් මේ හැම එකක් තුළම දැන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා රෝගන්තං හි ආරෝග්‍යං ජීවිතං මරණන්තිකං කියලා. ආරෝග්‍ය අපි කවුරු කාටත් ප්‍රාර්ථනා කරන නිරෝගී සුවය. එහෙම ප්‍රාර්ථනා කරාට මොකද ඒක කෙලවර තමයි රෝගී වීම, ලෙඩවීම. ඒ වගේම අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ආයුරා ආරෝග්‍ය සම්පත්තිය. ඒක හොඳ දෙයක්. නමුත් අපි දන්නවා කොච්චර ආයුරා ආරෝග්‍ය සම්පත්තිය ප්‍රාර්ථනා කරත් ඒක සීමාවක් තියෙනවා, යම් කිසි අවස්ථාවක් තියෙනවා ඒ තැනට ජීවිතය අතහැරලා යන්න. අන්න ඒක නිසා අපි පතන දේවල් සිද්ධ වෙන්නේ නැහැ මේ සංසාරේ. අපි මේ ප්‍රාර්ථනා කරන්නේ අපේ සිත් පිරිසුදු කරගන්න, ඊට ප්‍රතිවිරුද්ධ දේවල් අකුසල් වෙන නිසා. නමුත් ඒවා කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ මේ අති දීර්ඝ කාලයක් සංසාරයේ නොයෙකුත් විදිහේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් හැටියට බුදු පියාණන් වහන්සේ නූපන් තැනක් නැහැ. දැන් අපි මේ ජීවිත කීපයක් සහිත කතාන්තරයක් මේ කිව්වේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරනවා, මහණෙනි මම මේ මහා බෝධිසත්ව කාලේ නූපන් භවයක් නැහැ සුද්ධාවාසයේ හැරෙන්න. සුද්ධාවාසය කියලා කියන්නේ ඒ බ්‍රහ්ම ලෝක තිබෙනවා අනාගාමී ඒ ආර්ය පුද්ගලයන් උපදින ඒ තත්ත්වයේ සුද්ධාවාසයේ විතරයි මම නූපන්නේ. මොකද ඒකට හේතුවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සුද්ධාවාසයේ උපන්නනම් මම නැවත මේ ලෝකෙට එන්නේ නැහැ. ඒක නිසා සුද්ධාවාසයේ හැරෙන්න, ඒ කියන්නේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන නිසා සුද්ධාවාසී උත්පත්ති ලැබන්න බෑ. ඒ හැරෙන්න හැම ආත්ම භාවයකම බුදු පියාණන් වහන්සේ බෝසත් අවදී ගත කළා තිබෙනවා. ඒ ලබාගත් ජීවිත පරිඥාණයේ ජීවිතය පිළිබඳ සංසාරයේ තත්ත්වය පිළිබඳ අවබෝධය තමයි බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල දීර්ඝ දේශනාවකින් ප්‍රකාශ කර ලෝකයාට අනුකම්පාවෙන්, ලෝකානුකම්පාවෙන්. සමහර අවස්ථාවක පොඩි ගාථාවකින්, ගාථාපදයකින්, එක වචනයකින්, තවත් අවස්ථාවක පොඩි හිණාවකින්. ඉතින් මේ කතාව ඇරමුණේ පොඩි හිණාවකින්. ඉතින් ඒ බුදු පියාණන් වහන්සේගේ හිණාව අපේ හිණාවල් වගේ නෙවෙයි. අපි නම් භවය ගැන සතුටු වෙලා අපේ සිත විනෝද වෙන අවස්ථාවල කරන දෙයක් තමයි අපි මේ හිණාව කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේගේ ඒ මන්ද සිනහව ඒ විදිහේ දෙයක් නෙවෙයි. මේ සංසාරේ දුක්ඛ ස්වභාවය ලෝකයට වටහා දීම සඳහා උන්වහන්සේ ඒ මහා කරුණාවෙන් දක්වන එක්තරා මේ ප්‍රතිචාරයක් තමයි මේ මන්ද සිනහව කියන්නේ. ඒකේ අර්ථය දැනගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ අර විදිහට ප්‍රශ්නය මතු කරේ. ඒ තුලින්ම ඒ බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරෙන්මත් බොහෝ දෙනාට මේ මාර්ගඵල ඇති කරගන්න පුළුවන් වුණ බව මේ කථාන්තරයේ දැක්ුණා. අපි දැන් ප්‍රකාශ කළා. ඒ වගේම ඒ කථාන්තරයට සම්බන්ධ ඒ ඊරිපැටියා ඊළඟට අවසානයේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙලා වඩාත් සවිස්තරව තමන්ගේ අතීත ප්‍රවෘත්තින් ප්‍රකාශ කිරීමෙන් විශාල පිරිසකට අන්න ධර්ම අවබෝධය කියලා නියම ආකාරයෙන් ධර්ම අවබෝධයක් ඇති කළා. දැන් අපි බොහෝ විට මේ රටේ ලෝකයේ පුනරුත්පත්ති පුනර්භවය පිළිබඳ කථාන්තර අසන්නට ලැබෙන කී දෙනෙක් ඒ නියම ප්‍රයෝජනෙ ගන්නවද? සමහරුන්ට මේක නිකන් අර අනිකුත් අපි ලියන කෙටි කතා නාම කතා වගේ දේවල්. ඒවා පිළිබඳ ශ්‍රද්ධාවකුත් හරියට නැහැ. මේ වතුරින් කුතුහල රසයේ පමණයි. අන්න හවල් තැන හවල් කෙනා උපදිලා ඉන්නවා කියලා ඊනාට පරිශේණ කරලා ඔක්කොමත් කරනවා. ඒ පරිශේණය ඇතුළට යදුවනම් ආර්ය පරිශේණයට ඊට වඩා විශාල ආනිසංස රාශියක් සමන්ටත් කරගන්න පුළුවන්. මේ පරිශේණ කොයි තරම් කරත් දැන් අපි දන්නවා යම්කිසි ජ්‍යාමිතිය කියලා කියන ඒ ගණනක් හදන්න කොයි තරම් ගණන් හැදුවත් ඒකට අදාළ මූල ධර්මය මූල ප්‍රමේය හරියට අපි ඉගෙන ගත්තේ නැත්නම් අපි එයින් නියම ප්‍රයෝජනේ ගත්තේ නැහැ. අන්න ඒ වගේ මේ හැම එකක් තුලම තියෙන්නේ මේ හැම එකක් මේ හැම බණපදයක් තුලම හැම එකක්ම තුල තියෙන විමුක්ති රසය කියලා එකක්. ඒ විමුක්ති රසය අපි මතු කරගත යුත්තේ මේක තුල තියෙන කුතුහල රසය නොවේ. නමුත් ලෝකයා බලන්නේ මේ හැම එකක් තුලින්ම මේවා තුලින් ප්‍රචාර මතු කරගෙන තවත් ආන්නමාන මතු කරගෙන තවත් භවය වැඩි වීමටයි බොහෝ විට මේ බඳු කථාන්තර පවා බොහෝ දෙනා උපකාර කරගන්නේ. අපේ ආකල්පය අපේ දෘෂ්ටි කෝණය ඊට වෙනස් විය යුතු බවයි අපි දැන් මතක් කරලා දෙන්නේ. ඒ නිසා මේ වැඩි දෙයක් අවශ්‍ය නැහැ. මේ අර බුදු පියාණන් වහන්සේගේ බෝධිසත් ජාතක කතාවල් මේ පින්නතුන් කියලා තිබෙනවා. ඉතින් ඒවම වුණත් කෙනෙකුට ඇති වෙනවා. ඒ තුලින්මත් මේව මතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි හිතන්න ඕන අපේ ඒක සාමාන්‍ය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන දෙයක්. ඇතැම් කෙනෙකුට වඩාත් සංවේගය උපදින්නේ තමන්ට සමීප කෙනෙක්, තමන් හඳුනන කෙනෙක්, දන්න හඳුනන කෙනෙක් කුගේ අතීත ප්‍රවෘත්ති පිළිබඳවත්. ඒ ගැන හිතන්න ඕනේ. එතකොට තමන්ට ලීසි මේක තමන්ටම ආරෝපණය කරන්න. අපේ මව්, අපේ පියා, අපේ දරුවා මෙන්න මේ විදිහට තත්ත්වයට ගියා. එතකොට අපි ගැනත් ඒ තත්ත්වෙම නේද කියලා ඒ විදිහට හිතන්න ඕන. දැන් ඉතින් ඒ විදිහට කල්පනා කරන්න ඕන. විශේෂයෙන්ම අර මැදදී අපි මතු කරගත්තු අර මිත්‍යා ආජීවයට අදාළ කාරණේ. ඒ කියන්නේ අර තිරිසන් සතුන්ගේ ගෙදරවල් වල ඇති කරගෙන ඒක ඇත්ත වශයෙන් මම ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ පින්න තුන් දන්නව මොකටද ඒ ඇති දැඩි කරන්නේ කියලා. අන්න ඒ බඳු අයත් කල්පනා කරන්න ඕන මේ සතුන් අතර මේ අපේ මියගිය මව්පියන් දූ දරුවන් මේ අය අතර දින්න පුළුවන් කියලා. ඒ විදිහට ලෝකෙ මුළු මහත් ලෝකයේ භවය ගැනම විශාල සංවේගයක් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඇති කර ගැනීමෙන් තමයි යම් කිසි අවස්ථාවක තමන්ට මේ අනිකුත් කටයුතු ඇතහැරලා මේ වගේ පොයේ දවසක අනිකුත් කටයුතු ඇතහැරලා ධර්මයට හිත යොදාගෙන, සීලයට හිත යොදාගෙන, භාවනාවට හිත යොදාගෙන මේ මුළු මහත් සංසාර දුක්ඛේ නත්මිදීන්ට ලැබිලා තියෙන ඊටමත් මුතුම් අවස්ථාවේ කියලා එයින් ප්‍රයෝජනය ගන්න පවා විවේකයක් විශ්‍රාමයක් ලබා ගන්න පුළුවන් වන්නේ. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕන. විවේකය නිවාඩුව කියන දේ ඒවා මේ ආණ්ඩුවෙන් දෙන දෙයක් නෙවෙයි. නිවාඩුව කියන එක අපිම ලබාගත යුතු දෙයක්. ආණ්ඩුවෙන් නිවාඩු ලැබෙනකන් අපි බොහෝ විට සිටිනවා. ඊළඟට තවත් තමන්ගේ රැකියාවෙන් තවත් දේවල් වල නිවාඩුව ලැබෙනකන් ඉන්නවා. නිවාඩුව කියන එක අපිටම ලබා ගන්න පුළුවන් දෙයක්. ඉතින් අන්න ඒ විදිහට නිවාඩුව ලබාගත්තු අය තමයි මේ කටයුතු වල හරියාකාරයේදීලා එයින් ප්‍රයෝජනය ගන්න. අපි ඉතින් කල්පනා කරන්න ඕන මේ ලංකාවට බුද්ධ ශාසනය ලැබුණයි කියලා අපි මේ නොයිකුත් විදිහේ උත්සව ඒවා කළාට මොකද ඒ ශාසනය පවතින්නේ නැහැ. ශාසනය පවතින්නේ මේ ශීල සමාධි ප්‍රඥා කියලා ගුණ තුන. ඒ බෞද්ධයින්ගේ හදවත් තුලින් ඒවා ජීවත් වීමේ. ඒ බෞද්ධයින්ගේ හදවත් තුල සීල සමාධි ප්‍රඥා කියලා ඒවා ජීවත් වෙන්නේ නැත්නම් ශාසනය මල. කොයිතරම් මේ සැරසිලි තිබුණත් බලන බලන පැත්තෙන් ඒ රත්තරන් ගාලා තිබුණත් ඇතුළත හිස්නම් එන් ඇති වැඩගැම්මක් නැහැ. අන්න ඒක නිසා මේ පින්නතුන් ඒවා තීරුම් අරගෙන වෙන්ට උන අද වැනි වටිනා දවසක තමන්ට පුළුවන් අන්දමට ඒ තම් කෙනෙක්ගේ පුහයාට සිල්ල තම් කෙනෙක් දස සිල්ල ආදී ඒ සීලය සමාදන් වෙලා භාවනා මානසිකාරයෙන් යුක්තව දැන් මේ ඒ බඳු අයටයි විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණේ නානිසංස නෙලා ගන්න පුළුවන්. අද මේ පැයක් කාලය තුල මේ පින්නතුන් තම තමන්ගේ සංසාර තත්ත්වය ගැන මේ බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළේ දුක්ඛ සත්‍ය ගැන ඒකට හේතු වන තණ්හාව ගැන ඒවා යමක් අවබෝධ කරගන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක ශ්‍රවණය කළා. ඊළඟට ඒකේ අනිත් පැත්තත් හිතන්න ඕන. මේ තණ්හාව නැති කරගන්න ඕන, මේ දුක නැති කරගන්න ඕන. ඒකට උපකාර වෙන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ පින්තුන් කොතිකුත් අහලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන එක අපි සිංහල කරලා ගත්තොත් මේ හරි දැකුම්, හරි සිතුම් පැතුම්, හරි කියුම්, හරි කෙරුම්, හරි දිවි රැකුම්, හරි වෙරදරුම්, හරි සිහි කැරුම්, හරි සිත් එකඟ කැරුම් කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ කාරණා අටක් මේ මුළු මහත් ජීවිතය පිළිබඳ සම්පූර්ණ වෙනසක් කරන්න පුළුවන්, පරිවර්තනයක් කරන්න පුළුවන් විදිහේ ඒ මාර්ගයකට බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේක ලෝකයේ අනික් හැම මාර්ගයකටම වඩා මග්ගාන අට්ඨංගිකෝ සෙට්ඨෝ කියලා බුදු පියාණන් මහසේ ප්‍රකාශ කළ තිබෙන ලෝකයේ නොයෙකුත් විදිහේ මාර්ග තිබෙනවා. අලංකාර පුළුල් මාර්ගයේ හැම මාර්ගයකටම වඩා ශ්‍රේෂ්ඨයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි මේක ඒ ලෝකයේ වෙන තැනක තිබෙන දෙයක් නෙමෙයි. තම තමන්ගේ හදවත් තුළ ඇති කරගත යුතු පිහිටුවා ගත යුතු, දියුණු කරගත යුතු, භාවිත කරගත යුතු මාර්ගයක්. ඉතින් ඒක හරි දැක්මෙන් පටන්ගෙන ඒ නියම සමාධියෙන් කෙලවර වෙනවා. ඒ සමාධි ශක්තිය තුලින් තමයි කෙනෙකුට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට මේ මුළු මහත් පැවැත්ම තුල තිබෙන ලකුණු තුන, මූලික ලකුණු තුන, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ යම් කිසි අවස්ථාවක. අර ප්‍රඥාව මතු කරගන්න පුළුවන් වන්නේ, ඒ ප්‍රඥාව කියන වචනෙට බය වෙන්න නරකයි. ඒ ප්‍රඥාව මේ ලොකු කුඩා නුගත් නුගත් හැම කෙනෙකු තුළම ඒ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. අර කියාපු භාවනා මානසිකාර්ය තුලින් ජෝනිසෝ මානසිකාර්ය කියලා ධර්මයේ දැක්වෙනවා. හරි ආකාරය මෙනෙහි කිරීම තුලින් වැරදි ආකාරයට නොවේ. නිච්ච සංඥා, සුභ සංඥා, සුඛ සංඥා, අත්ත සංඥා කියලා කියන ඒ නිත්‍ය සංඥාව, තුභය කියලා හිතන ඒ සංඥාව, සැප කියලා හිතන හැඟීම, ඊළඟට ආත්මය කියන හැඟීම, එයින් ඉවත් වෙලා මේක ඇති අනිත්‍ය ස්වභාවය, ඊළඟට දුක් ස්වභාවය, අසුභ ස්වභාවය, අනාත්ම ස්වභාවය වැටෙන ආකාරයට මෙනෙහි කරන්න ඕනේ. ඇත්ත වශයෙන් එහෙම අමුතුවෙන් නොහිතුවත් මේ අර කියාපු විදිය සංස්කාරයන් මේ එදිනදා ජීවිතයේ තමන්ගේ කයේ පැවැත්ම, සිතේ පැවැත්ම පිළිබඳව සෙවිල්ලෙන් ඉන්නකොට පේනවා මේ ඔක්කොම අරැඳීම් සමූහයක්, සකස් කිරීම් සමූහයක්. මේ අරැඳීම් වල කෙලවරක් නැහැ, නියම කෙලවරක් නැහැ. මේ එකක් ඉවර වෙනකොට මේ අලුත් වීම කියලා අපි අලුත් දේවල් සොයන්නේ, අලුත් වෙන්නේ මොකද? පරණ වීම නිසා. අන්න ඒ අලුත් වීම, පරණ වීම කියලා දෙක තුන තියෙනවා මේ අනිත්‍ය ස්වභාවය. අන්න ඒක තුලින් මේ සංසාරය ගැන යම් කිසි අවස්ථාවක් අපි අකමැති වුණත් මේ සංසාරය ගැන කලකිරීම පැමිණු අවස්ථාවකයි අපි මේ කොයිතරම් ලස්සන වචනයක් ඇට අමෘත මහා නිර්වාණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළත් ඒ තැනත්තාට ඒක ලබා ගන්න පුළුවන්. අන්නේ මේක කඩදාසියකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තම තමන්ගේ సంతානය තුලින් දකින්න ඕන. මේ මුළු මහත් භවය, මේ පැවැත්ම, මේ හැම එකක්ම දුකක් කියන එක. ඒකට ඒ අවබෝධය කරා යන ගමනයි මේ නිවන් ගමන කියලා කියන්නේ, සාසන ගමන කියලා කියන්නේ, සාසනේ පැවැත්ම කියලා කියන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන් පරිප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා කියන ත්‍රිවිධ ශාසනය මේ අවසාන වෙන්නේ ප්‍රතිවේදපත්තෙන්. ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් ඉගෙන කියා ගන්නවා, ඊළඟට ඒ අනුව ප්‍රතිපත්තිය පූර්ණය කරන්න පටන් ගන්නවා සීලයෙන්. නමුත් ඒක කෙලවර වෙන්නේ ප්‍රතිවේද කියලා කියන මාර්ගඵල අවබෝධයෙන්. ඒක නිසා විදර්ශනා ප්‍රඥාව තුලින් උයි කෙනෙකුට මේ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගන්න පුළුවන් වන්නේ. ඒකට මේ පින්නතුන්ටත් ඇත්ත වශයෙන්ම මේ හැම ප්‍රාර්ථනාවක්ම ඉක්මවලා ඒ උතුම් අමා මහ නිවන් ප්‍රාර්ථනාව මේ ජීවිතය තුලදීම සාක්ෂාත් කර ගන්න ශක්තිය බලය ලැබේවා මේ ධර්ම ශ්‍රවණයෙන් කියලා විදිහට ප්‍රාර්ථනා කරන්ටුන්. මේ වටිනා පොහේ දවසේ මේ පින්නතුන් පැයක් පමණ කාලයක් මේ ධර්ම ශ්‍රවණය කළා. ඒවා පිණුත් මේ ධර්ම දේශනාව මේ වශයෙන් යම්කිසි කුසලයක් එකතු වුණා නම් ඒ සියලුම කුසලය අපි මේ විශේෂයෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කරන දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළේ යම් දෙවි දේවතාවුන් සිටිනවා නම් ඒ හැම කෙනෙක්ම මේ උතුම් වූ මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය කුසලය අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීම ශාසනයට ආරක්ෂාව සැලසෙමින් දීර්ඝ කාලයක් මේ ශාසනය පැවැත්වීමට උපකාර කරත්වා කියන ඒ තමන්ගේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා. එසේම අපගේ මියගේ ඥාතීන් ඇතුළු යම් තාක් අවීචියේ සිට අකනිටා දක්වා වූ යම් තාක් සත්තු කෙනෙක් මේ සතර දුකින් මිදීමට කැමති නම් ඒ හැම දිනෙකම මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලය අනුමෝදන් වීමෙන් ඒ තමන් බලාපොරොත්තු වෙන අන්දමින් සසර දුකින් අත් මිදී උතුම් අමා මහ නිවනින් සම්සෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියලා පින් පමුණුවන්න.
එතාවතා චම්බී ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාග මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාග මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති දේශනං. ආකාශට්ඨා ජුම්මට්ඨා දේවානාග මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති මන්තරං. දුක්ඛපත්තා ච නින්දුක්ඛා භයප්පත්තා ච නිභයා ශෝකපත්තා ච නිශෝකා වන්තු සබ්බේ පිපාණිනෝ. යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුකිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු. යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු. යං දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුෂෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධාන් භාවේන සදා සෝති භවන්ති භවතු සබ්බ මංගලං සප්පං කි සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සෝති භවන්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සෝති භවන්ති අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචයින චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීච අතෝ නිබාන සම්පatti ඉනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.